ඊළඟට ගෞරවනීය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දින ජනාධිපතිතුමාගේ අයවැය කතා රාජාසන කතාව වෙනුවෙන් විවාදයක් පවතින අවස්ථාවේ අදහස් පළ කිරීමට ලැබීමට සතුටු වෙනවා. මුලින්ම මා කියන්න ඕනේ, එතුමා සාමාන්‍යයෙන් ප්‍රකට ආර්ථික කාරණා සම්බන්ධයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් කියලා මතයක් තියෙනවා. නමුත් එදින රාජාසන කතාව ඇහුවට පස්සේ එතුමා මේ ලෝකයේ පිළිබඳ එතුමාගේ දැනුම 1977 එතුමා හිතපු විදිහටමයි එතුමා කල්පනා කරන්නේ. අද මේ රට ගොඩ ගන්න නම් රටේ සම්පත් මත, ශොශක්තිය මත මිනිස්සු නැගිටවීමෙන්, මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩ නැගීමෙන් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එතුමාගේ කතාව තුළ තියෙන්නේ අන්තර්ජාතික ලෝකේ, IMF එක, ලෝක බැංකුව, ඒගොල්ලගින් සහාය ලබා ගන්න පුළුවන්. මම මුලින්ම කියන කැමති එතුමාගේ කරුණු කීපයක් ගැන. මුලින්ම කියනවා, එතුමා කතන කියනවා IMF එකේ විශ්වාසය දිනාගන්නේ නැතුව කිසිලෙසකින්වත් මේ රට දියුණු කරන්න බෑ කියලා. මා එතුමාට දීර්ඝ විස්තර කරන්න නම් මගේ කාලය කෙටි නිසා IMF එකේ රටවල් කීයක් ගොඩ දාලා තියෙනවද, ප්‍රශ්න විසඳලාද කියලා වෙනම සාකච්ඡාවක් කරන්න. මා එතුමාට කියන්න කැමති මුලින්ම ලෝක බැංකුව හෝ IMF එකට 1985, 2000, 2005 තිබිච්ච තත්ත්වය 2020 වෙනකොට නැහැ. මොකද මේ ලෝක ජාත්‍යන්තර ආයතන හැසිරෙන්නේ වෙනස් විදියකට. අද ලෝකයේ ජාත්‍යන්තර බලය එක්සත් ජනපදයේ සිට ආසියාව කරා ආර්ථික බලය, මූල්‍ය බලය, දේශපාලන බලය, යුද බලය පව අද මාරු වෙමින් තියෙනවා. ඒ නිසා එතුමා කියන විදියට මේ IMF එකේ මූල්‍ය මේ කතාබස් කරලා ගනුදෙනුව බේර ගන්න චාන්ස් එකක් ගන්න බෑ. බැරි එතුමගේ කාලෙම ගත්ත වාණිජ ණය විශාලම ප්‍රමාණය. එතුමා තමයි අරන් තියෙන්නේ 100% ගන්න පොලියට ගන්න ඕනේ, 2% ගන්න ඕනේ. එතුමා අරන් තියෙන්නේ 108% පොලියට. අති දැවැන්ත කළු කඩවලින් ණය අරගෙන මෙරට විශාල ණයාගාධයකට දාලා තිනවා. එතුමගේ ප්‍රතිපත්තියට අනුව මා කියන්නට ඕන, මේ රට තවත් ණය ගන්නා ක්‍රමයක් මිස මේ රටේ ශක්තිය මත රට අවදි කරන වැඩපිළිලක් එතුමාගේ කතාවේ අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට එතුමා කිව්වා මේ රටේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ මම විශේෂයෙන්ම කතා කරන්න ඕන. මේ රටේ ඉඩම් ඒ පළාත් සංවර්ධනය කිරීමේදී ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. උතුරේ ගොවි ජනතාවට ඉඩම් ලබා දීලා දැවැන්ත සංවර්ධනයක් කර රට මෙහෙවනවා නම් අපි එකට එකඟයි. නමුත් ඉඩම් බලතල පළාත් සභාවට දෙනවා කියන්නේ ඊට වැඩි වෙනස් ස්ථාවරයක්. අපි ගමු නුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල. ඒ පළාතේ මහා ඇමති තීරණය කරොත් තමන්ට ඕන සංවර්ධනයක්, තමන්ට ඕන විදියට ඉඩම් පරිහරණය කළ තීන්දුව ගන්න පුළුවන් කියලා ඉඩම් කොමිෂන් සභාවට. මොකද රටේම අනාගතේ, රටේම වතුර ටික, රටේම හුස්ම, රටේම විදුලිය පදනම් වෙන්නේ මධ්‍ය කඳුකරේ මත. ඒ පළාතේ සංවර්ධනේ ඒ පළාතට තීරණය කරන්න බෑ. අනුරාධපුරයේ ජීවිතේ තීරණය කරන්නේ, පොළොන්නරුවේ ජීවිතේ තීරණය කරන්නේ ගලා හැලෙන මහ ගංගාවලින්. ඒ වගේම අපේ විදුලියෙන් තුනෙන් එකක් අපි ලබා ගන්නෙ පැහැදිලියම ජල විදුලියෙන් සමස්තයක් ඉදිරිය ගත්තම අවුරුදු පුරාම ලබා ගන්නා විදුලිය. ඒ අනුව උතුරු නැගෙනහිර තත්ත්වයට වඩා හරිම සංවේදී. මොකද උතුරු හා නැගෙනහිර පළාතේ එතුමා කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. මා කියන්නේ කැමති මේක ප්‍රජාතන්ත්‍රවාදී නෑ. 1977 බලයට පත් උනේ සාමාන්‍ය කේවල ඡන්ද ක්‍රමයට. 6/5 බලයක් ලබා ගත්තා. ඒ 6/5 බලය තවත් අවුරුදු 5කට දීර්ඝ කරනවා 82. එහෙනම් 82 ඉඳලා ඊළඟට යන පාර්ලිමේන්තු තුර ඡන්දයක් නොතියපු පරණ ව්‍යවස්ථාවෙන් ආපු 6/5 බලය. එදා ඡන්දෙ තිබුණා 6/5 බලයක් ස්ථිරවම නෙමෙයි යන්තම් 151 ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා අනුපාත ක්‍රමයේ යටතේ මේ ගියවර හැරෙන්න අනිත් බොහෝ වෙලාවට 113ක් ගන්න හැම ආණ්ඩුවකටම අමාරු වුණා. එතකොට එවැනි වාතාවරණයක් යටතේ ඉඩම් බලතල කියන එක ඒ අදාළ පළාතට දුන්නම ඇති වෙන ප්‍රශ්නය කුමක්ද? ඊළඟට එතුමා කියනවා මම විශේෂයෙන් මේ ඉහත කී කාරණේ කිවි ප්‍රජාතන්ත්‍රවාදය. එතුමා කරුණු ගොඩක් කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. 82 ජනමත විචාරණය තියලා කරපු වැඩේ හරි කියලා එතුමට කියන්න පුළුවන්ද? 83 කළු ජූලිය ඇති කරේ ආණ්ඩුවද නැද්ද? මේවා සම්බන්ධයෙන් ගැහුවොත් ගොඩාක් උතුරු නැගෙනහිර ජනතාව අද දෙමළ ජනතාවගේ නියෝජිතව මෙතන කතා කරා. අපි බලන්න ඕන කොහොමද මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා. එදා ඔබතුමා දන්න රන්ලි ක්‍රමසිංහ ජනාධිපතිර දන්නවා ඊශ්‍රායලයේත් එක්ක යුද සම්බන්ධකම් ඇති කර ගැනීම, සෝවියට් ඉන්දියා කලාප එකට හිටියේ ඉන්දියාව ආයුධ දුන්නා, පුහුණුව දුන්නා. ඇයි ඒ? ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කන මිරිකීම සඳහා. ඇයි ඒ? කලාපයේ මහ බලවතා නොසලකා කටයුතු කිරීම නිසා තමයි යුද ආයුධ සහ සල්ලි සහ අවසානයේ 50,000 ඉන්දීන් හමුදාවක් ගෙනල්ලා රටේ බලහත්කාරයෙන් අස්සම් කරේ. එතුමා කියනවා මේකෙන් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා දැන් ගිවිසුම අස්සම් කරලා ඉවරයි. දැන් තව ටිකකින් දරමිටි වගේ තුවක්කු ටික බාර දෙනවා. යුද්ධ ඉවරයි. සාමය ඇති වුණා කියලා. සාමය ඇති වුණාද? පළාත් සභාව තිබුණා බලතල දෙන්න ඕන නම් එතුමා 2015 2020 කාලවකවාන තුල එතුමාට තමයි ආණ්ඩුවේ බලය බහුතරය තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වඩා සම්පූර්ණම ආර්ථිකේ එතුමා මෙහෙව්වේ. මම අහන්න කැමති එතුමා එහෙනම් එදා පොලිස් බලතල ඉඩම් බලතල දෙන්න කතා කරා. එතුමා ඊටත් එහාට ගිහිල්ලා කියනවා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කෙන්නියාය වගේ මේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කරන නීති ගේනවලු. එතුමාම කියන ඊට පස්සේ තමා දිහා බලලා තමාගේ අත්දැකීම් කටයුතු කරන්න. ඉතින් ඔබතුමා ඔබතුමා බලන්න ඔබතුමාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකේ තෝරන්න හැදුවා 2010 ඔබතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. පක්ෂයේ බහුතරය කැමැත්ත කරු ජයසූරිය ඔබතුමා ඉඩ දුන්නේ නැහැ. 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ගේන්න ඔබතුමා කටයුතු කළා. ඒ ඔබතුමාගේ විධායක ඔබතුමා පත් කරපු තනි විධායක ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාවට අනුව කවදාවත් ඔබතුමාට පක්ෂ නායකත්වයේ ඉන්න බෑ. පක්ෂීය ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඔබතුමාම ඔබතුමාගේ කණ්ණාඩි ගාවට කියලා මූණ දිහා බලලා අහන්න ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදීද කියලා. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ඔබතුමා පක්ෂීයට ප්‍රජාතන්ත්‍රවාදී නෑ. එහෙම කෙනෙක් කියනවා කෙන්නියාය වගේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදීට නීති ගේනවා කියලා. විහිළුවක් නේද ජනාධිපතිතුමනි? සභාපතිතුමනි මා මේ දෙක කියන්නේ මේ එතුමගේ කතාවල තියෙන මහා රැවටිල්ල. අද මා කියන්නේ කැමති මේ උතුරුහා නැගෙනහිර බලතල දෙනවා කියන කතාව ඉන්දියාවේ කතාවකුත් නෙවෙයි. එතුමා හිතනවා මෙන්න මෙහෙම මේකෙන් අර කැනඩාවෙ ඉන්න යම් යම් අය 90ක් දීලා තියෙනවා මහා සල්ලි ගොඩක් තියෙනවා ඩයස්පෝරාවට. ඒකත් බොරුවක්. එහෙම ඩයස්පෝරාවට එහෙම ලොකු සල්ලියක්වත් එහෙම සංවිධාන ශක්තියක්වත් නැහැ. එක දෙවෙනි එක තමයි එතුමා කල්පනා කරනවා දෙවෙනි කාරණේ එතුමට ඊළඟ ජනාධිපතිවරණ ඉක්මනින් තියන්න ඕන සියල්ලට කලින්. මේක ජනතාව තීරුම් ගන්න. එතුමගේ උපාය මාර්ගය. එතුමගේ උපාය මාර්ගය තමයි පොදු ජන එක්ස්පෙරමුණේ යම් කිසි පිරිසකුත් එකතු කරගෙන එතුමගේ පක්ෂයෙන් ජනාධිපතිවරණ ඉදිරිපත් වීම. ඒ වගේ මේ කාලය තුල යම් ආකාරයේ පක්ෂ පොඩ්ඩක් ශක්තිමත් කරගැනීම. ඊළඟට පුළුවන් තරම් කට්ටිය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙන්නේ අර පැත්තෙන්නේ මේ පැත්තෙන්නේ අරගෙන අඹති කන් ටිකක් දීලා තමන්ගේ ඇතුළට ගැනීම. අරගෙන 2000 එළඹෙන ඊළඟ අවුරුදු 2023 අග 2024 මුල ජනාධිපතිවරණය ජයග්‍රහණය කර. එහෙම නැතු මේ උතුරු නැගෙනහිර බලතල දෙන සත්භාවයක් නැහැ. ඊළඟට එතුමා කියනවා ජාතික සභාව පිහිටෙව්වල. ඔබතුමාට ජාතික සභාව පිහිටෙව්ව නම් ඔබතුමා ඒ සභාවට අනුව ප්‍රජාතාන්ත්‍රිකව තීරණ ගන්නවා. ඔබතුමාගේ ඇමති මණ්ඩලය පත් කරද්දි ප්‍රතිපත්තිමේ තීරණ ගද්දි අරමුදේට විසඳුමක් හොයද්දි ඔබතුමා සාකච්ඡාවක් කරනවා. ඔබතුමා කරේ ඔක්කොම ව්‍යාජ අපිව අන්දන නිකන් අපිව සැරසිල්ලක් හැටියට තියාගෙන මෙහෙම සාකච්ඡාවක් තියුවේ කියලා තානාපති කාර්යාලය රවට්ටන. එක්සත් ජනපදයේ වේවා යුරෝපයේ වේවා චීනයේ වේවා හැම දිනෙම දන්නවා ඔබතුමාගේ ක්‍රියාකලාපය ගැන. ඒ නිසා ඔබතුමාට රටේ ජනතාවගේ ජනමතයක් විතරක් නෙවෙයි අන්තර්ජාතික ඔබතුමාට කිසිම පිළිගැනීමක් නැහැ. ඒක ඔබතුමා පිළිගන්නවා.
අපි ආන්දරේ තව විනාඩි දෙකක් තියෙනවා
ඔබ. එහෙම රටක ජනාධිපතිවරට අත්නොමතිකව තීරණ ගන්න බෑ. ඊළඟට ඔබතුමා මේ දැන් ඉඩම් බලතල දීම. ඉඩම් ඔබතුමා පළාත් සභාව අහෝසි කරලා තියෙනවා. ජනාධිපතිවරයා පත් කරන ආණ්ඩුකාරයෙකුට තමයි ඉඩම් බලතල දෙන්නේ. පළාත් සභාවක් නැහැ. එහෙනම් පළාත් සභාව මුලින් දියන්න ඕනේ. මේ ඇස්සේ පළාත් සභාව තියෙන එකද කරන්න ඕන. ඊළඟට අපි කතා කරන්න ඕන දේ තමයි ඉතා වැදගත් කාරණේ ඔබතුමා පළාත් සභාවක් නැතින පළාත් සභාවක් නැති කරලා ඡන්දෙත් කල් දාලා ඉඩම් බලතලයි පොලිස් බලතලයි දෙන්න කතා කරනවා. පොලිස් බලතල දීම ජේ.ආර්. ජයවර්ධනවත් අනිත් කවුරුත් මෙතන ගොඩක් අය කතා කළා. කවුරුවත් කළේ නැහැ. ඔබතුමාගේ ඔබතුමාට දෙන අවුරුදු පහේ කරන්න. එහෙනම් ඔබතුමායි කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳ දෙමළ ජනතාව දැන් මේ ඔබතුමා කරපු වැඩෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් දෙමළ ජනතාව අතර අපි අතර මිත්‍රත්වයක් නැති වෙන එක වළක්වනවා. මම දෙමළ ජාතික සන්ධානයට කියන්න කැමති මේ මිනිස්සුයාගේ මේ කුමන්ත්‍රණයට අහුවෙන්නේ නැතුව අපි මේ රටක් විදිහට දෙමළ ජනතාවත් අපිත් මේ රටක් විදිහට අපි වැටලා ඉන්නේ අන්ත අසරණ තත්වයකට. පාසල් ළමයින්ගේ තත්ත්වය අන්තිමයි. දුප්පත් ඉස්කෝල තත්ත්වය විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ අන්තිමයි. අපි පටන් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාටත් කියලා එතුමත් ඒ ශක්තිය ලබා දුන්නා. ඉතා ඉක්මනින්ම පාසල්වල වෘත්ති අධ්‍යාපනයක් දීලා දිවා ආහාරයක් දෙන්න. අපි ඒක රජයේ සල්ලි වලින් නෙමෙයි කරේ. මහජනයාගේ ඉෂාර නානායක්කාර මැතිතුමාගේ ඒ LOC ආයතනයේ තමයි ඒකට සම්පූර්ණ මුදල් දුන්නේ. ඒ වගේ ගණනාවකට අපි මේ ව්‍යාපෘති කරගෙන යන. එහෙම කිසිම වැඩකට ඔබතුමා කිසිම අවධානයක් යොමු කළා නැහැ. අඩු ගානේ ඔබතුමා මේ කෘෂිකර්මාන්තක ගැන ලොකු දේවල් කතා කරනවා. තාක්ෂණික ඔව් අපි පිළිගන්න. සමහර අය ගෝඨාභය රාජපක්ෂට මට බනිනවා. ඒවා සම්පූර්ණ බොරු. ඔය 43ක කණ්ඩායමක් පත් කළා. බැසිල් මහත්තයා සභාපති. මම ඒක සමාජිකයෙක්වත් නෙමෙයි. මට එක දවසක් කැඳවලත් නැහැ. අපි ඒක වෙනින් පෙනී හිටිය ගැත. අදත් විසඳුම මේක අපි පිළිගන්නවා. හැබැයි පැය 24 මේක කරන්න බෑ. ජනාධිපතිතුමනි ඔබතුමාට මේ කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඉන්නේ. පෝෂණ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඉන්නේ. හාල් නිෂ්පාදනය වැඩි කිරීමෙන් විතරක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක් බව අපි පිළිගන්නවා. ගරු සභාපතිතුමා අවසන් කරනවා. අවසාන වශයෙන් ඔබතුමාට කියන්න ඕන වඳුරන්ගේ රිලවුන්ගේ ප්‍රශ්නවත් ඔබතුමාට විසඳගන්න අදහසක් නෑ. ඔබතුමා සංවේදී නෑ, රට තේරෙන්නේ නෑ, මේ පොළොව අඳුරන්නේ නෑ. ඔබතුමා සීත කාමරේ ඉඳගෙන ටයි කෝට් එකක් දාගෙන ඒ වගේම කල්ලියක් එකහු කරන් සාකච්ඡා කළ හිටුණා ගේමක් ගහලා කාමරය ඇතුලේ ගුණාට අන්දන්න පුළුවන් කියලා රට. ඔබතුමාට මේ රට ගුණාට අන්දන්න බෑ. පොලිස් බලතල ඉඩම් බලතල දීම කිසිසේත්ම ඔබතුමාට කරන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබතුමා මේ න්‍යාය පත්‍රය කෙලින්ම ඉස්සරහට අරගෙන ගියොත් අපි ඔබතුමාට කියනවා ජාතික සභාව කැඳවලා නිසි ප්‍රතිපත්තියකට එන සාකච්ඡාව පටන් ගන්න. ඒ සාකච්ඡාව ඇතුලේ රට හදන වැඩපිළිවෙලකට ඔබතුමා එළවලා දාලා රට අරාජික කරන අපි කැමති නැහැ. අපි කැමති මේ රට අරාජික තත්ත්වයෙන් ගොඩ ගන්න. ඒ නිසා ගරු මගේ කතාව සභාපතිතුමනි මට කරන්න තව ගොඩක් දේවල් තිබුණත් කාලේ විනාඩි 10 තියෙන මම මේක හැන්සඩ් ගත කිරීම සඳහා මා ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අපේ ආන්දරණී. ගරු වසන්ත අලිගවන්න මෙතුමා
මූලස්ථාන රෝඩ ගරු මන්ත්‍රීතුමනි
ඔබතුමාට විනාඩි 16ක කාලයක් තිබෙනවා.
විශේෂයෙන්ම නවවන පාර්ලිමේන්තුවේ 4 වෙන සැසිවාරයේ විවෘත කරමින් අතිගරු ජනාධිපතිතුමා ඊයේ මේ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ප්‍රසාදයේ පළ කරන අතරම එම කරුණු සම්බන්ධව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ ක්‍රියාකාරී සහයෝගයේ දායකත්වය ලබා දීම මම හිතන්නේ අප විසින් ඉටු කළ යුතු කරුණක් විදියටයි මා මුලින්ම සඳහන් කරනු ලබන්නේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වා දීම පිළිබඳවත් අතිගරු ජනාධිපතිතුමා තේරීම පිළිබඳව විශේෂම විවිධ විවේචන විවිධ ආකාරයෙන් අදහස් යෝජනා අපේ රට තුල කතාබහට ලක් වුණා. දැන් ඊයේ රාජාසන කතාව පිළිබඳව පෙරේදා සහ පළවෙනිදා විපක්ෂයේ ඇතම් දේශපාලන පක්ෂයක් කිව්වේ මෙම රාජාසන කතාව තුළින් බලය බෙදා දීම පිළිබඳව යෝජනා කරලා ඊට පස්සේ කල්තැබීමේ විවාදයක් ඉල්ලලා ඊට පස්සේ ඒ කල්තැබීමේ විවාදය පිළිබඳව ඡන්ද විමසීමක් කරලා මේ බලය බෙදීම පිළිබඳව යෝජනා ක්‍රියාත්මක කිරීමට තමයි මේක යොදාගන්නේ කියලා ඇතැම් විපක්ෂය අය මේ රට හමුවේ කිව්වා. ඉතින් නමුත් එහෙම දෙයක්ද සිද්ධ වුණේ? එහෙම දෙයක්ද සිද්ධ වෙන්නේ? එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වුණෙත්, සිද්ධ වෙන්නෙත් එහෙම දෙයක් නෙමෙයි. ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුවට දියුරුම් දෙනකොටත් තේරිපත් වෙලා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම තමයි අපි විශේෂයෙන්ම අපි දියුරුම් දෙන්නේ. ඒ අනුව හිටපු ජනාධිපතිතුමා ඉවත් වීමෙන් අනතුරුව වර්තමාන ජනාධිපතිතුමා පත්වීමක් ඊයේ මුලසුන කතාව විදිහට ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමත් අපේ රටේ පවතින නීති රීති අනුව මේ පාර්ලිමේන්තුවම විසින් හදන ලද නීති අනුව කටයුතු කිරීමක් විනා ඊට පරිබාහිරව සිදු වුණු කටයුත්තක් නොවන බවත් ඒ විවස්ථාවට අනුව සිදුවන කටයුතු පිළිබඳව විවේචන සිදු කිරීම කොහෙත්ම ප්‍රායෝගිකව නොවන බවයි විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ. එම නිසා විශේෂයෙන්ම අපි අදත් සම්ප්‍රදායානුකූලව විපක්ෂය මේ රාජාසන කතාවේ කිසිදු ආකාරයක හොඳ දෙයක් දැක්කේ නැහැ, දකින්නේ නැහැ. ඒ වගේම ආණ්ඩු පක්ෂය සම්ප්‍රදාය අනුකූලව මේ රාජාසන කතාවේ තිබෙන දේවල් පිළිබඳව ප්‍රතිපත්ති පිළිබඳව සුභවාදීව කතා කරන. යම් යම් අවස්ථාවන් වලදී මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව 225 කණ්ඩායම් දෙකකට බෙදුණා. සියලුම දෙනා ඒකරාශී වී යුතුව තිබුණා. පසුගිය ජනාධිපතිවරයා තෝරාගන්න අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ 137 දෙනෙක් එක පැත්තකටත් 80 ගානක් තව පැත්තකටත් විදිහට කණ්ඩායම් දෙකකට බෙදුණා. දැන් අද ජනාධිපතිතුමා රනිල් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය ලබා දීපු අය ආණ්ඩුවක් පිහිටවගෙන තිබුණු අභියෝගවලට ජය ගැනීම සඳහාද කටයුතු කරමින් පවතින. එතකොට අද විපක්ෂයට මොකද වෙලා තිබෙන්නේ? ඒ 84 දෙනාගේ ක්‍රියාකලාපයේ සහ එයාගේ එකමුතුභාවයේ පිළිබඳව අද මොකද්ද අද ඉතුරු වෙලා තිබෙන්නේ? ඊයේ මොකද්ද අපි මේ පාර්ලිමේන්තුවේ දැක්කේ? ඊයේ විපක්ෂයේ සජබේ ඒ සන්ධානයේ ඇතැම් නායකයෝ ආවා, ඇතැම්ම ආවේ නැහැ. ඒ වගේම තවත් එක පක්ෂයක් මෙතෙන්ට ඇවිල්ලා හූ කියලා එළියට ගියා. අපේ දෙමළ සන්ධානයේ සහෝදරවරු සභාගර්භයේ රැඳී සිටියා. ඒ වගේම අද සමහරක් විපක්ෂ අය අද ඇවිල්ලා විවාදයට සම්බන්ධ වෙනවා. තවත් කණ්ඩායමක් ඊයේ ආවෙත් නැහැ, අද ආවෙත් නැහැ. ඒ අය පැමිණීමෙන් වැළකී තිබෙනවා. ඉතින් මේක තමයි විශේෂයෙන්ම අද විපක්ෂයේ එකමුතුකම පිළිබඳව අවසාන ඉතුරු වෙලා තිබෙන්නේ. අද මුළු පාර්ලිමේන්තුවම ඒකරාශී වී යුතුව තිබෙන අවස්ථාවක අද විපක්ෂයේ අවසානයේ ඉතුරු වෙලා තිබෙන මෙච්චරයි. ඉතින් ඒ වගේම අද රටේ සිදුවෙන දේවල් පිළිබඳව විපක්ෂය මොකද මතේ? අද නිදහස් සන්ධානයේ අපේ මුරසුනේ ඉන්න මන්ත්‍රීතුමා මම දැක්ක කතා කරනවා. එතුමාට කලින් කතා කළේ වීරසුමන මන්ත්‍රීතුමා. එතුමා මොකද කිව්වේ? පක්ෂයක් විදිහට 13 ගෙහින්දත් එදාස් අතවිස්සු විපක්ෂ ඉඳගෙන ඩිව් ගුණසේකර මැතිතුමා 13ට විතරක් නෙමෙයි 13ට තවත් ඒකරාශී කිරීම සඳහා ඒ අය කැමතියි කියලා කිව්වා. නමුත් සන්ධානයක් විදිහට නිමල් තිස්ස මන්ත්‍රීතුමා ඊට පස්සේ ඊට පහත් පස්සෙන් වෙනස් කරුණක් තමයි සඳහන් කළේ. ඉතින් ඒ නිසා අද වෙන්න මේක තමයි තිබෙන ප්‍රශ්නේ. අද අපි සියලුම දෙනා එක්ව විය යුතු අවස්ථාවක අද විපක්ෂයවත් අඩුම තරමේ එක බතයකට එන්න, එක වැඩපිළිවෙලකට එන්න අද ඒ අයට පුළුවන්කමක් ලැබිලා නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ, අපි 2022 අරගලය ක්‍රියාත්මක වෙලා රට අරාජික වුණු යුගයක් තිබුණේ. ඒ යුගයේදී මිලියන 22කට ආසන්න සමස්ත රටේ ජනතාව දුක් වින්දා. රට අක්‍රිය වුණා. අපි ඉන්ධන අර්බුදයකට මුහුණ දීලා, කොරෝනා වසන්තයකට මුහුණ දීලා, ඊට පස්සේ මේ දැවැන්ත රට අරාජික වෙන තත්ත්වයකට තිබුණා. ඒ වෙලාවේ අපි දැක්කා කිසිදු දේශපාලන පක්ෂයක් රටේ ජනතාව පිළිගත්තේ නැහැ. ඒ කාල සීමාව තුළදී රට අරාජික වෙලා ආර්ථිකය බිඳ වැටලා ඩොලර් නැතුව තිබෙන අවස්ථාවක. ඒ වෙලාවේදී අපි දැක්ක අපේ රටේ නීචිත සංගමය, වෘත්තීය වේදීන්ගේ සංගමය, ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේලා, විවිධ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තවත් පක්ෂ 11ක් සැදුම්ලත් ඒ සන්ධානය, වෘත්තීය සමිති, ඒ වගේම තවත් විවිධ ආකාරයේ අය වෛද්‍යවරුන්ගේ සංගම් පරිපාලන සේවා සංගමය එවගේම ව්‍යාපාරික සංගම් Chamber of Commerce වැනි ආයතන ඒ වෙලාවේ රටේ දේශපාලන පක්ෂ අභිභවා ගිහිල්ලා ඒ ඇති වුණු අරාජික තත්ත්වෙන් ගොඩේම සඳහා යෝජනාවලින් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විදිහට අපි මේ සෑම කණ්ඩායමක් එක්කම කතා කළා. එයාගේ යෝජනා ඉදිරිපත් කළා. එතකොට එදා ඒ ඉදිරිපත් කරපු යෝජනාවට මොනවාද ප්‍රධාන කරුණු විදිහට තිබුණේ? එදා කිව්වේ මේ ප්‍රශ්න විසඳීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුව යුතුයි. එවැගේම මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් බදු අය කරගත යුතුයි. එවැගේම IMF ආයතනයට යා යුතුයි කියන මේ ප්‍රධාන කරුණු එදා මේ අරාජික තත්ත්වයෙන් ගොඩේම සඳහා සියලුම සිවිල් සංවිධාන සහ වෘත්තීය වේදින්ගේ සංවිධාන සහ ප්‍රධාන නීතිතුරුන්ගේ සංවිධාන ඇතුළු සියලුම දේවල් යෝජනාවල ඒ කරුණ ඇතුළත් කරලා තිබුණා. ඊ අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයනුත් සඳහන් කළා. එතුමා පරිපාලන සේවකගේ සංගමේ ඒ යෝජනාවලිය තිබුණු කරුණු ටික. ඉතින් අද මේ 90%ක්ම මේ දේශපාලන පක්ෂ සහ මේ සංවිධාන අද මොකද්ද කියන්නේ? අද කියන්නේ මේ බදු ප්‍රතිපත්තිය වැරදි. IMF එකට යාම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ජනාධිපති වශයෙන් තමයි අද කරුණු කියන්නේ. ඉතින් අපි පිළිගන්නවා රජයක් විදිහට මේ බදු ප්‍රතිපත්තිය නිසා සහ මේ රටේ ඇති වුණු අරාජික තත්ත්වය නිසා අද අපේ රට පමණක් නෙමෙයි මුළු ලෝකයේම රටවල් දිහා බැලුවොත් උද්ධමනය මොකක්ද තත්ත්වය? ඒ වගේම ජීවන විහෙතම් පිළිබඳව මොකක්ද තත්ත්වය? මම දැක්ක පෙරේදා එංගලන්තේ ගුරුවරුන් පාරට බැහැලා වැඩි පඩි ඉල්ලන. ඒ දියුණු රටවලත් අද ශීඝ්‍ර ලෙස ජීවන විහෙතම් වැඩි වෙලා අද උද්ධමනය වැඩි වෙලා දැඩි ලෝක ආර්ථික ප්‍රශ්නයකට අද මේ තත්ත්වය අද මුහුණ දීලා තිබෙනවා. ඒ අනුව අපේ රටේ අද ජනතාව ජීවත් වෙන්නේ අමාරුයි. ඒ පිළිබඳව කිසිදු ભેදයක් නැහැ. අද බෙහෙත් ගන්න පාමසියකට ගියහම ඒ බෙහෙත් ගන්න අය ඇවිල්ලා ඒ ලියලා දෙන ප්‍රමාණය නෙමෙයි ගන්න ඇවිල්ලා බෙහෙත් පැකට් එකක් ගන්නව නම් ඇවිල්ලා බෙහෙත් පෙති දෙක තුනක් අරගෙන යන අවස්ථා තියෙනවා. ඒ අය කියනවා. ඉතින් මේ නිසා මේ පිළිබඳව තිබෙන ප්‍රශ්න අද විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඒ තමන්ගේ වැටුපට සරිලන බැංකු ණය අරගෙන විවිධ ආර්ථික සැලසුම් සියල්ලක්ම අක්‍රිය වෙලා තිබෙනවා. ව්‍යාපාරිකයින් එයගේ ව්‍යාපාර අද ප්‍රශ්නවලට මුහුණ පාලා තිබෙනවා. ඉතින් මේවා අපි දන්නේ නැතුව නෙමෙයි. මේවා දන්නවා. නමුත් අපි නිහතමානීව පිළිගත යුතුයි අර රට අරාජික තත්ත්වය හා අද සංසන්දනය කරනකොට යම් කිසි ආකාරයක ප්‍රගතියක් අද රට හමුවේ අද අත්පත් කර ගැනීමට අද පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. උදේ වෙනද ඇමැත්තුමා කතා කරනවා පමහගෙන හිටියා ජීවන වියදම් පිළිබඳව. එදා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල කොහොමද අද මිල කොහොමද කියන එක පිළිබඳව විවිධ ආකාරයෙන් එවැනි තත්ත්වයන් පිළිබඳව අද අපට ප්‍රගතියින් අත්පත් කරගන්න අද පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේක තවත් ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම මේ අතිගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ මම යෝජනා කරන අතිගරු ජනාධිපතිතුමාට ජනාධිපති ලේකම්තුමාට ඒ වගේම අනිත් වගකීතු අංශවලට එතුමා මේ සභා ගර්භයේ තුලට ඇවිල්ලා මූලාසනයට ඇවිල්ලා යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ සඳහන් කළා.
ගරු ඇමතුමා, ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
සුසිල් ප්‍රේමජන්ත ඇමතුමා කතා කරන්න කියලා මට කියලා කළා. ඒ වගේම මේ යෝජනා ඉදිරිපත් කළා. ඉතිහාසයේ අයවැය කතා අපි අහලා තිබෙනවා. රාජාසන කතා අහලා තිබෙනවා. නිදහස් උත්සවයේදී රාජ්‍ය නායකයා කරන කතා අහලා තිබෙනවා. මම එක දෙයක් කියන්නේ, ඒවැය වුණු දේවල් තිබෙනවා, කරපු දේවල් තිබෙනවා. නමුත් ඒ කතාවල වුණ දේවල් කරපු දේවල් වලට වඩා කරපු නැති දේවල් සහ කරපු උන්නැති දේවල් වැඩි කියන එකයි ඒව අධ්‍යයනය කිරීමේදී අපට ලැබෙන තොරතුරු බවට පත් වෙලා තිබෙනවා. එම නිසා මේ යෝජනාවලියේ ඒ යෝජනා කරපු සියලුම දේවල් ක්‍රියාවට නැංවීම සඳහා, නීති රීති ගෙනීම සඳහා, දේශපාලන පක්ෂ වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, විධායක ජනාධිපති ක්‍රමය සහ මේ මැතිවරණ ක්‍රමය කියන එක පිළිබඳව විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වුණු දවසේ පහවදා ඉඳන් නව මනාප මැතිවරණ ක්‍රමය හඳුන්වා දීපු පහවදා ඉඳන් සෑම මැතිවරණයකදීම සියලුම දේශපාලන පක්ෂ මේ රට හමුවේ පොරොන්දු ලබා දුන්නා. මේව ක්‍රියාවට නංගල මේක වර්තමානයේට ගැළපෙන පරිදි සංශෝධනය කරනවා කියලා. මැතිවරණ ක්‍රම සංශෝධනය කරනවා කියලා. ඉතින් එම නිසා විශේෂයෙන් අපි යෝජනා කරන්නේ නැවත රාජාසන කතාවක් කිරීමට පෙර හෝ නැවත මෙවැනි ජාති අමතා කතාවක් කිරීමට පෙර මේ ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුව තිබෙනවා. එහෙම නොවුන හුදෙක්ම මේක කතාවකට පමණක් සීමා වන රාජාසන කතාවක් විදිහට මේ රාජාසන කතාව පත්කරන්න එපාය කියන දේ සියලුම වගකියුත්තන්ට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරන්න ඕනේ. මේක අනපනත් ගොඩාක් යෝජනා කරලා තිබෙනවා. විවිධ කමිටු යෝජනා කරලා තිබෙනවා. විවිධ ආකාරයෙන් ආර්ථික වැඩපිළිවෙළ යෝජනා කරලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ ඉදිරිපත් කරපු සියලුම කරුණු අදාළ අමාත්‍යාංශවලට වෙන් කරලා ඒවා ඒ අමාත්‍යාංශවලට ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ඉලක්ක ලබා දීලා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන්ම අපි කටයුතු කිරීම ඉතාම සුදුසු බවයි මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම යෝජනා කරන්නේ. එම නිසා අපි අද මේ රට හමුවේ තිබෙන අභියෝග, අර මම මුලින් සඳහන් කරපු ජනතාව අද මුහුණ දීලා තිබෙන මේ දැවැන්ත ආර්ථික සමාජීය ඒ තත්ත්වයන් වලින් ගොඩනගා ගැනීම සඳහා අපි සියලුම දෙනාම මං හිතන්නේ ඒකරාශී වෙලා කටයුතු කිරීමේ වගකීම අද අපට පැවරි තිබෙනවා. අද අපි පිළිගත යුතුයි විශේෂයෙන්ම දේශපාලඥයා කෙරෙහි ජනතාව විශ්වාසයක් නැහැ. ජනතාව වෛර කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඇයි ඒකට හේතුව? ඒකට හේතුව ඇතැම් විට කියන්න පුළුවන් වංචා දූෂණ කරලා කියලා. ඇතැම් විට කියන්න පුළුවන් විනය විරෝධී ආකාරයට හැසිරිලා හින්දා තමයි රටේ ජනතාව දේශපාලඥයෝ ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒ දෙකත් ඇත්ත. විනයගරුකව හැසිරෙන්නේ නැති වුණාම, වංචා දූෂණ හොරකම් කරපුවාම ජනතාව ප්‍රතික්ෂේප කරයි. ඒ වගේම තමයි එක ප්‍රධාන හේතුවක් තිබෙනවා. තමන් ආණ්ඩුවේ ඉන්නකොට එක දෙයක් තමන් සන්ධානගත වෙලා එක එක දේශපාලන පක්ෂ සන්ධානගත වුණොත් ඒ දේශපාලන පක්ෂ අතර තිබෙන එක දෙයක්. තමන් විපක්ෂයට ගියොත් එක දෙයක්. ඒ ආණ්ඩුවෙම ඉඳලා කටයුතු කරලා ඒකේ හොඳ දේවල් වලට දායක වුණා කියලා කියනවා. මේ එකම ආණ්ඩුවක ඉඳලා ඒක නරක දේවල් හින්දා තමයි අපි අයින් වුණේ කියලා තමයි විපක්ෂයට යන්නේ. ඇත්ත කතාව. ඉතින් මෙවැනි දේවල් එහෙම ගිහිල්ලා පක්ෂ වෙනස් කරලා ඒ වගේම විපක්ෂයට ගිහිල්ලා එකම ආණ්ඩුවක ඉඳලා එහෙම ගිහිල්ලා කිව්වොත් කියලා ජනතාව දේශපාලඥයෝ විශ්වාස කරන්නේ නැහැ. මේක අවබෝධ කරගන්න ඕනේ අපි. බොහොම පැහැදිලිව අපි පසුගිය මැතිවරණ ඉදිරිපත් කළ අපි ආණ්ඩුවේ හිටියා. ඒක මම පිළිගත යුතුයි. ඒ ආණ්ඩුවෙන් සිදුවුණු අඩුපාඩුකම් වැරදිවලට අපිත් යම්කිසි ආකාරයක කොටස්කරුවෙක් බවට වෙනම ඒක අපට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් හිතනවා අපි විපක්ෂයට ගිහිල්ලා ඒ වගේ විවේචනය කරපුවාම ඒවා කොටස්කරුවෙක් නෙමෙයි කියලා. දැන් මගේ මිත්‍ර නාලක ගොඩේවා අපේ ඇමතිතුමා තමයි වියත්මගේ සමාජිකෙක් විදිහට ඒ ආණ්ඩුවේ සියලුම රාජ්‍ය ආයතනවල සභාපතිරුව අධ්‍යක්ෂ මණ්ඩලයේ තේරීම් කමිටුවේ සභාපති. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මට මේ වගේ නම්ගම් ගණනාවක් කියන්න පුළුවන්. අපේ හිතවත් අපි ගරු කරන ජීඑල්පී රිස ඇමතිතුමා වගකී යුතු ඇමතිවරේ එදා පළාත් සභා මැතිවරණය පිළිබඳව ආණ්ඩුවිනුවට මොකද කිව්වේ? ඉතින් මේ වගේ උදාහරණ ගණනාවක් අපිට කියන්න පුළුවන්. ඉතින් අද අපේ රටේ දේශපාලඥයෝ කෙරෙහි ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ පිළිකුල් කරන්නේ වංචාව දූෂණය සහ එවැනි තත්ත්වයන් වගේම මෙන්න මේ ආකාරයෙන් දෙබිඩි පිළිවෙත් අනුව ප්‍රකාශයන් කිරීම නිසා තමා එක ප්‍රධාන හේතුවක් ජනතාව දේශපාලඥයින් ප්‍රතික්ෂේප කරන. සමහර දේශපාලඥයෝ ඉන්නවා මේ පාර්ලිමේන්තුවෙත් සියලුම නායකින්ට බැනලා තියෙන. සියලුම නායකයෝ ප්‍රතික්ෂේප කරලා තිබෙන. ඉතින් මෙහෙම කරන්න හොඳ නැහැ. මේවා නොකළ යුතු වැඩ. ඉතින් මේ නිසා අපි අනිවාර්යෙන්ම වගකීමක් ඇතුව දේශපාලඥයෝ විදිහට අපි කතා කරන්න ඕනේ, අපි ක්‍රියා කරන්න ඕනේ, අපි කටයුතු කරන්න ඕනේ. මේක අද බොහොම සුලබව දකින්න දර්ශනයක්. අපි දන්නවා මාධ්‍ය සාකච්ඡා වලට ගියාම සමහර මාධ්‍ය නාලිකා කලින් කියපුවා දාලා අහනවා මොකද්ද ඔබතුමා දැන් මේකට කියන්නේ කියලා. ඉතින් මේවට දෙන උත්තර දිහා බලපුවම ජනතාව මොනවද හිතන්නේ? ඉතින් අපි දැනගන්න ඕන කට පරිස්සම් කරගන්න. ඉස්සෙල්ලා කට පරිස්සම් කරගෙන අපි ක්‍රියාව කතාව අනිවාර්යෙන්ම අපි විනය ගරුකව අපි සිදු කළ යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා මේක දැවැන්ත දේශපාලඥය සහ දේශපාලනයේ පිරිහීමේ සඳහා බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් බවට මේ ප්‍රශ්නය අද පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම වර්තමානයේදී විශේෂයෙන්ම මේ මැතිවරණය පිළිබඳව දැන් පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට අද මේ මැතිවරණයේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ දේශපාලන පක්ෂ නාම යෝජනා ඉදිරිපත් කළා. දැන් මේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ගමකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන. එතකොට දේශපාලන පක්ෂ 30 ගණනක් ඉදිරිපත් කළද වෙනවා, ස්වාධීන කණ්ඩායම් 50 ගණනක් ඉදිරිපත් කළද වෙනවා. මේ ලිස්තිය අරගෙන බලන්න ගම් දෙකක තුනක කණ්ඩායමක් හොයලා මුළු පළාත් පාලන මැතිවරණය නම් දාලා මම දැක්ක එක දේශපාලන පක්ෂයක් මාවනල්ල එක්කෙනෙක් දාලා දෙනවා අත්තනගල්ලට අත්තනගල්ල ඉතින් මේ දේශපාලන පක්ෂවලට අපේක්ෂකයොත් නැහැ ඡන්දෙට ඉල්ලන්නේ නමුත් ඇවිල්ලා මොකද මාධ්‍ය සාකච්ඡාව කියන්නේ මාධ්‍ය සාකච්ඡාව කියන්නේ මැතිවරණය ඕනේ අපි දිනනවා යනාදී වශයෙන් ඡන්ද හොයන්න ඉස්සලා අපේක්ෂකව ටික වගෙන ඉන්න ඕනේ ඉතින් නමුත් ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්නේ මැතිවරණය ඕනේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව තිබෙන දෙයක් ඒක ඇත්ත ඒක පිළිගන්නවා මම නම් රජයේ යෝජනා කරලා මැතිවරණය තිබිය යුතුයි මේ මැතිවරණය තිබ්බෙන් පස්සේ විශේෂයෙන්ම ඔය කාගේ කාගේත් මං හිතන්නේ නියම தත්ත්වයේ පිළිබඳව තක්සේරුවක් අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබේ ඊයේ මං දැක්කා කියනවා 85%ක්ම ඡන්ද තියෙන්නේ ආණ්ඩුවට විපක්ෂව කියලා. ඉතින් 85% තිබුණා කියලා මොකද රටට සිද්ධ වෙන්නේ? ජනතාවට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ 85%ම එක්කව වෙනවද? දැන් මේ 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 මෙතනදී එක්කව වුණාද? රාජාසන කතාව කට්ටියක් ආවෙම නැහැ. කට්ටියක් ආවා. කට්ටියක් ඇවිල්ලා කතා කරනවා. ඉතින් මේ 85% කෝ? 85 මේ 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 බෙදීම බලපුවාම 10-15 තැන් තැන් වල තියෙනවා. ඉතින් එතකොට රටක් හදන්න පුළුවන්. එක්කෙනෙක් කියනවා 13 ඕනේ කියලා, එක්කෙනෙක් කියනවා 13 බෑ කියලා. එක්කෙනෙක් කියනවා IMF යන්න ඕනේ කියලා. එක්කෙනෙක් කියනවා IMF යන්න බෑ කියලා. ඉතින් එතකොට කෝ 85. මෙන්න මේකයි අද ඇත්ත යථාර්ථය. එම නිසා අපි සියලුම දෙනාම අවංකව අපි සියලුම දෙනාම මේ වෙලාවේ සැබෑ ලෙස රට මුහුණ පාලා තිබෙන මේ තත්ත්වෙන් ගොඩේම සඳහා සහ ඒ වගේම සැබෑ ලෙස ජනතාව මේ විඳින දුක් පිළිබඳව අපි අවබෝධ කරගෙන දේශපාලන පක්ෂභේද සියල්ලක් අමතක කරලා අපි ඒකරාශී වෙලා මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීම තමයි විශේෂයෙන්ම අපි කළ යුත්තේ කියන එකයි මා පෞද්ගලිකව අදහස් කරන්නේ යෝජනා කරන්න කළ යුත්තේ. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව අන් සියලුම දෙනාටත් අපි අවස්ථාවේදී අපි යෝජනා කරමින් මේ රට ගොඩ ගැනීම සඳහා අපේ සියලුම දෙනාට එකහු වෙලා කටයුතු කිරීමට ශක්තිධාරී ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන්ම ප්‍රසාදේ කතා කරන අතර මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ක්‍රියාත්මක වීම සඳහා අපේ සම්පූර්ණ ක්‍රියාකාරී දායකත්වය අපි ලබා දීමට කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. විවාදයේ හෙට දින දක්වා කල්තබමි. පාර්ලිමේන්තුවේ හෙට පෙරවරු 9:30ට යළි රැස්වේ.